අද අපට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුණු බොහොම වටිනා සූත්‍ර දේශනාවක්. මේ සියලු සංස්කාර ධර්මයන්ගේ සේවීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළුතුම් දේශනා රත්නයක් සත්තසුරියුග්ගමන සූත්‍රයේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව ගැන සැලකිය යුතු පිළිවෙලයි මේ දේශනාවෙන් පැහැදිලි වෙන්නේ. මේ නිසා කවුරුත් ධර්ම ශ්‍රවණයට සූදානම් වීම වශයෙන් සාදුකාරයක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අනිච්චා භික්ඛවේ සංඛාරා අද්ධුවා භික්ඛවේ සංඛාරා අනස්සාසිකා භික්ඛවේ සංඛාරා යාවංචිදං භික්ඛවේ අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං අලං විරජ්ජිතුං අලං විමුච්චිතුං තී. සද්ධා සම්පන්න පින්වත්නි, භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව පැහැදිලි කරමින් වදාරන්නට යෙදුණු උතුම් සූත්‍ර දේශනා රත්නයක් තමයි දැන් අපට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. අංගුත්තර නිකායේ සත්තක නිපාතයට අයත් සත්තසොරියුග්ගමන නම් වූ සූත්‍ර දේශනා රත්නය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාරන්නට යෙදුණේ පින්වත්නි, වෛශාලියේ අඹපාලි වනයේහි වැඩවාසය කරන අවස්ථාවකදී. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරමින් මෙසේ වදාළා. අනිච්ඡා භික්ඛවේ සංඛාරා, අද්වා භික්ඛවේ සංඛාරා, අනස්සාසිකා භික්ඛවේ සංඛාරා. මහණෙනි, මේ සියලු සංස්කාර ඒකාන්තේම අනිත්‍යයි, ඒකාන්තේම අස්ථිරයි, ඒකාන්තේම අනස්සාසිකයි කියලා. සංඛාර කියවහම මෙතන සංස්කාර කියන පදේ අදහස හේතුඵල වශයෙන් සකස් වෙච්ච සියලුම දේ කියන අර්ථයයි. ඒ අනුව හේතුඵල වශයෙන් සකස් වුණ නාම ධර්මත් රූප ධර්මත් මේ සියල්ලම ඇතිව නැතිව යන නිසා ඒකාන්තේම අනිත්‍යයි. ඒ වගේම ස්ථිරව සදාතනිකව නොපවත්නා නිසා අශාස්වතයි, අද්රුවයි. ඒ නිසා මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරෙන්නටම සුදුසුයි, නොයැලෙන්නටම සුදුසුයි, සංස්කාරයන්ගෙන් මිදෙන්නටම සුදුසුයි කියලා භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවට මාතෘකා තබමින් සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව මාතෘකා කරගත්තා. මේ පින්වතුන් දන්නවා භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පා වදාරන මොහොතේ භික්ෂුන් වහන්සේලාට පස්චිම බුද්ධ වචනයේ හැටියට වදාළේ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදිත කියන උතුම් බුද්ධ වචනයයි. කියන්නේ සියලු සංස්කාර ධර්ම වහා වෙනස් වෙන සුළු, විනාශ වෙලා යන සුළු, ඒ නිසා අප්‍රමාදීව කුසල් දහම් සම්පාදනය කරගන්න කියන එකයි පස්චිම බුද්ධ වචනේ වෙන්නේ. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අර මුළු මහත් ජීවිත කාලය පුරාම, කියන්නේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධ කෘත්‍ය සිද්ධ කළා වූ 45 වර්ෂයක් මුළුල්ලෙහි වදාළ උතුම් වූ සද්ධර්මයේ කැටි කරලා හකුලවලා අන්තිමට වදාළෙත් මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව අවබෝධ කරගෙන කුසල් දහම් සම්පූර්ණ කරගත යුතුයි කියන කාරුණික අවවාදයයි. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙහි සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව පැහැදිලි කිරීම සඳහා යොදා ගන්නට යෙදුනේ කල්ප විනාශයේදී මේ ලෝක ධාතුව විනාශ වෙලා යන ආකාරය පැහැදිලි කිරීමයි. කල්ප විනාශයේ පින්වත්නි, ගින්නෙනොත්, ජලයෙනොත්, වාතයෙනොත් කියන මේ ත්‍රිවිධාකාරයෙන් සිද්ධ වෙනවා. වරින් වරට එක්කෝ ගින්නෙන් කල්ප විනාශය සිද්ධ වෙනවා, එහෙමත් නැත්නම් ජලයෙන් සිද්ධ වෙනවා, එහෙමත් නැත්නම් වාතයෙන් සිද්ධ වෙනවා. වැඩි වාර ගණනක් කල්පේ විනාශ කල්ප විනාශයේ සිද්ධ වෙන්නේ ගින්නෙන් විනාශ වීමෙනුයි. ගින්නෙන් කල්ප විනාශයේ සිද්ධ වෙන හැටි තමයි මේ සත්තසූරියුග්ගමන සූත්‍රාන්ත දේශනාවෙහි සඳහන්ව තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත්නි, මෙන්න මේ විදිහට මහණෙනි, මේ මහා මේරු පර්වතය කියන්නේ පාලියෙන් කියන්නේ ශිනේරු පර්වත රාජයා. මහමෙරයි සිංහලට එහි අර්ථය. දිගින් පළලින් උසින් යොදුන් 84,000 බැගින් විශාලත්වයෙන් යුක්ත වෙනවා. චතුරාශේති යෝජන සහස්සාන යායාමේන දිගිනුත් යොදුන් 84,000ක් දික් වෙනවා. ඒ වගේම පළලිනුත් යොදුන් 84,000ක් පළලින් යුක්ත වෙනවා. තවදුරටත් සඳහන් වෙනවා යොදුන් 84,000ක් ගැඹුරට මහා සමුද්‍රයේහි පිහිටලායි තියෙන්නේ. තවත් යොදුන් 84,000ක් තමයි මහා සාගරේ උඩට පිහිටා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මහමේරු පර්වතය ගත්තාම යොදුන් 84,000ක තරම් ප්‍රමාණයක් මහා සාගරේ ගැලී පිහිටා තියෙනවා. තවත් යොදුන් 84,000ක ප්‍රමාණයක් මහා සාගරේ උඩට පිහිටා තියෙනවා. පළලත් යොදුන් 84,000ක් වෙනවා. ඒක උස ගත්තාම යොදුන් 84,000යි දෙකක් වශයෙන් ගන්න ඕන. මහා සාගරේ යොදුන් 84,000යි, මහා සාගරයෙන් උඩට යොදුන් 84,000යි, පළලත් යොදුන් 84,000යි. මහමේරු පර්වතය නැත්නම් ශිනේරු පර්වත රාජය ඔන්න ඔය වගේ දිගු පුළුලින් යුක්ත පර්වත රාජය. භාග්‍යවතුන් වහන්සේ වදාලා, මහණෙනි, බොහෝ වර්ෂ ගානක් යැවෑමින්, වර්ෂ දහස් ගානක්, බොහෝ වර්ෂ ලක්ෂ ගානක්, බොහෝ වර්ෂ ලක්ෂ කෝටි ගානක් යැවෑමින් වැස්ස වහින්න නැතුව යනවා. වැස්ස වැසීම අවසන් වෙනවා. අන්තිම වැස්ස වැහැලා, අර කල්ප විනාශයට පෙර වහින අන්තිම වැස්ස වැහැලා, එතනින් පස්සේ ආයේ දිය පොදක්වත් මහ පොළොවට වැටෙන්නේ නැහැ. වතුර නැතුව යනකොට මොකද වෙන්නේ? ඔක්කොම නෑ, ගස් වැල් කොළ සියල්ල වියලිලා වියලිලා ඔන්න ටිකෙන් ටික ටිකෙන් ටික ගස් වැල් මැරෙන්න පටන් ගන්නවා. ඉතින් මැරෙන ගස් වැල් නැවත වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. තිබිච්ච ඒවා අවසන් වෙලා එහෙමම සම්පූර්ණයෙන් විනාශයටපත් වෙනවා. නැවත හට ගැනීමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාළා, මහන්නි, ඒ අනුසාරයෙන් තේරුම් ගන්න, අර කල්ප විනාශය ආසන්න වෙනකොට සියලුම ගස් වැල් වියලිලා මැලවිලා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්නේ යම්සේද? අන්නේ විදිහට ඒකාන්තයෙන්ම මේ සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි, අස්ථිරයි, ස්ථිර පැවැත්මකින් තොරයි. ඒ නිසා මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරෙන්නම සුදුසුයි, නොයැලෙන්නම සුදුසුයි, මේ සංස්කාරයන්ගෙන් සිත නිදහස් කරගන්නම සුදුසුයි කියලා වදාළා. දැන් ඔන්නෝම කාලයේ ගෙවි යනකොට බොහෝ කාලයකට පස්සේ මේ ලෝක ධාතුවට තවත් සූර්යයෙකුගේ උදාවීම සිද්ධ වෙනවා. මේ තියෙන සූර්යාට අතිරේකව තවත් සූර්යයෙකුගේ උදාවීම සිද්ධ වෙනවා. මේ දෙවෙනි සූර්යා පායන්න පටන් ගත්තාන් පස්සේ දිවා රාත්‍රී කියලා වෙනසක් නැහැ. ඇයි? එක ඉරක් අස්තයට යනකොට අනිත් ඉර අනිත් පැත්තෙන් උදා වෙනවා. ඒ ඉර අස්තයට යනකොට දෙවෙනි ඉර ආයි උදා වෙනවා. ඔන්න ඔය විදිහට රෑ දවල් වෙනසක් නැතුව යනවා. ආලෝකයේ දවසේ පුරාම, කාලේ පුරාම පවතිනවා. එතකොට මොකද වෙන්නේ? කුඩා නදීන් සියල්ලම වේලෙන්න පටන් ගන්නවා. පොඩි පොඩි අතු ගංගා, පොඩි පොඩි නදීන් සියල්ලම වේලිලා ඒවා නිකන් වැලි කාන්තාර බවට පත් වෙනවා. පොඩි පොඩි දියවලවල්, වැවකුණු ආදී සියල්ලම වියලිලා සිඳී යනවා. ඒවැ ජලේ නැත්තටම නැති වී යනවා. ආය වතුර ලැබෙන්නේ නැහැ. මොකද වර්ෂාව සම්පූර්ණයෙන් අවසන් වෙලා දෙවෙනි සූර්යයත් පායලානේ. භාග්‍යතුන් වහන්සේ වදාලා, අර දෙවෙනි සූර්යාගේ උදාවීමත් සමග කුඩා ගංගා, අතු ගංගා, පොඩි මිල් පොකුණු ආදිය සියල්ල වියලි සිඳී යන්නේ යම්සේද? ඒ විදිහට මේ සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි, ඒ වගේම ස්ථිර පැවැත්මෙන් තොරයි, අශාස්වතයි. ඒ නිසා මහණෙනි, සියලුම සංස්කාර ධර්මයන් කෙරෙහි නොයැලෙන්නම සුදුසුයි, කලකිරෙන්නම සුදුසුයි, නොයැලෙන්නම සුදුසුයි, සියලුම සංස්කාරයන්ගේ සිත මුදවා ගන්නටම සුදුසුයි කියලා වදාලා. අනතුරුව පැහැදිලි කළා, මහණෙනි, තවත් කාලයක් ගෙවි යනකොට, තවත් බොහෝ කාලයක් ගෙවි යනකොට තුන්වෙනි සූර්යයෙකුත් උදා වෙන්න පටන් ගන්නවා. දැන් අර ඉර දෙකක් පායන කාලේ අවසන් වෙලා ඉර තුනක් පායන පටන් ගන්නවා. දැන් අපිට හිතා ගන්න පුළුවන් මේ කාලේ වුණත් පෑවිල්ල අධික වෙනකොට කොච්චර අපහසුාවක් 10ක් ඇති වෙනවද කියනනේ. එතකොට දිවා රාත්‍රී වෙනසක් නැතුව ඉර දෙකක් පායන්න වුණොත් එහෙම කොහොමද තියේද? ඊටත් අතිරේකව තුන්වැනි ඉරකුත් පායන්න වුණොත් එහෙම කොහොමද තියේද? හිතා ගන්නත් අමාරුයි නේ. ඉතින් දැන් එක ඉරක් පායනකොට අනික් ඉර මේ මුදුන් වෙලා තියෙනවා, ඊළඟ ඉර බැස යනවා. ඔය විදිහට ඉර තුන මාරු වෙනවා, ඉරවල තුන මාරු වෙනවා. එකක් පායනවා, එකක් මුදුන් වෙලා තියෙනවා, අනික බැස යනවා. ඔය විදිහයි. තුන්වෙනි ඉර පායන්න පටන් ගත්තයින් පස්සේ මොකද වෙන්නේ? මහා නදීන් පවා වේලෙන්න පටන් ගන්නවා. ගංගා, යමුනා, අචිරවතී, සරබු, මහී ආදී වශයෙන් බොහෝම දිග පළල තියෙන මහා විශාල නදීන් පවා, කවදාවත් දිය නොසිඳෙන නදීන් පවා සම්පූර්ණයෙන්ම දිය සිඳිලා වැලි කාන්තාර බවට පත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ මෙන්න මේ කාරණයක් සිහි කරලා සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව වටහා ගන්න. මේ මහා නදීන් පවා යම්කිසි කාලයකදී වතුර පොදක් නැතුව, දිය කඳුලක් නැතුව සම්පූර්ණයෙන්ම වියලී යනවා. ඒ නිසා මහණෙනි, මේ සියලු සංස්කාර ඒකාන්තයෙන්ම අනිත්‍යයි, ඒකාන්තයෙන්ම අස්ථිරයි, ඒකාන්තයෙන්ම අසාස්වතයි. ඒ නිසා මේ සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරෙන්නම සුදුසුයි, නොයැලෙන්නම සුදුසුයි, මේ සංස්කාරයන්ගෙන් මිදෙන්නටම සුදුසුයි මහණෙනි කියලා වදාලා. අනතුරුව තවත් කාලයක් ගත වෙනකොට අර තුන්වැනි ඉරට අමතරව සතරවැනි ඉරකුත් පායන්න පටන් ගන්නවා. අට කතාවෙහි පැහැදිලි කරනවා. ඒක හරියට ගෙවල් හතරක් තියෙන ගමක පිළිවෙලින් පිළිවෙලින් හිටගෙන ඉන්නා වූ වැඩ ඉන්නා වූ පිණ්ඩපාතික භික්ෂුන් වහන්සේලා හතර නමක් වගේ කියලා. ඒ කියන්නේ දැන් පළවෙනි භික්ෂුන් වහන්සේ දෙවෙනි ගෙයි දොරකොඩට වඩිනකොට දෙවෙනි භික්ෂුන් වහන්සේ පළවෙනි ගෙයට වැඩම කරනවා. මුල් භික්ෂුන් වහන්සේ තුන්වෙනි ගෙයට වැඩම කරනකොට දෙවෙනි භික්ෂුන් වහන්සේ ඊළඟ ගෙයට වැඩම කරනවා. අනිත් භික්ෂුන් වහන්සේ පිළිවෙලින් හිටගෙන ඉන්න ඔහොම ඔහොම. ඉතින් අර පිණ්ඩපාතික භික්ෂුන් වහන්සේලා හතර නමක් පිළිවෙලින් පිළිවෙලින් ගෙවල් හතරක් තියෙන ගමක අර ගෙයින්ගේට මාරුවේ පිණ්ඩපාතේ යන්නේ යම්සේ දන්නේ වගේ මේ සූර්යයන් හතර දෙනා වරින් වරට උදා වෙනවා, වරින් වරට මුදුන් වෙනවා, වරින් වරට බැස යනවා. ඔය කාලේ වෙනකොට මහා විල් පවා වියලෙන්න පටන් ගන්නවා. මහා නදීන්ට ජලය ලැබෙන මහා විල් තියෙනවනේ. මොනවද? අනවතත්ත විල, සීහපපාත විල, රතකාර විල, කන්නමුණ්ඩ විල, කුණාල විල, චද්දන්ත විල, මන්දාකිණී විල වාගේ මෙහිලම් හිමාලය ප්‍රදේශය ආශ්‍රිතව තියෙන දිය නොසිඳෙන මහා විල් තියෙනවා. ඉතින් ඔය විල් පවා හතරවැනි සූර්යා උදා වෙන කාලෙට සම්පූර්ණයෙන්ම වියලී යනවා. ඒ විල් වල එක දිය කඳුලක්වත් නැතුව යනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි, ඔයසා විශාල කවදාවත් දිය නොසිඳෙන මහා විල් පවා මේ සිවැනි සූර්යාගේ උදා වීමෙන් වියලී යනවා නම් ඒකාන්තයෙන්ම මේ සියලු සංස්කාර ධර්ම ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයි, ස්ථිර සදාතනික පැවැත්මක් නැහැ, අද්රුවයි. ඒ වගේම අශාස්වතයි, අශාස්වත භාවයක් සදාතනික භාවයක් ඇත්තේ නැහැ. ඒ නිසා මහණෙනි, මේ සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරෙන්නම සුදුසුයි, නොයැලෙන්නම සුදුසුයි, එයින් මිදෙන්නම සුදුසුයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. අනතුරුව පැහැදිලි කළා මහණෙනි, තවත් බොහෝ කාලයක් ගත වෙනකොට පස්වැනි සූර්යා උදා වෙන්න පටන් ගන්නවා. පස්වැනි සූර්යා උදා වෙන්න පටන් ගත්තයින් පස්සේ මහා සාගරයේදී ටිකෙන් ටික හිඳෙන්න පටන් ගන්නවා. දැන් මේක පින්වත්නි අවුරුද්දකින් දෙකකින් වෙන වැඩක් නෙමෙයි. මහා කාලපය ගත්තාම අසංකේය කල්ප හතරකින් යුක්තයිනේ. සංවට්ට සංවට්ටට්ටායි, විවට්ට විවට්ටට්ටායි කියලා කල්පයේ කොටස් හතරකට බෙදෙනවානේ. සංවට්ට කල්පය කියන්නේ කල්පයේ විනාශ වීම. කල්පයේ විනාශ වෙන්න අසංකේයක කාලයක් ගත වෙනවා. ඊළඟට සංවට්ටට්ටායි කියන්නේ එපමණ කාලයක් මේ ලෝක ධාතුව නැතුව තියෙනවා. විවට්ට කියලා කියන්නේ නැවත ලෝකය හැදෙන්න යන කාලය. විවට්ටට්ටායි කියලා කියන්නේ ලෝකය හැදී පවතින කාලය. දැන් මේ අසංකේය විවට්ටට්ටායි ලෝකය හැදී පවතින කාලයයි. ඉතින් මේ ලෝකයේ හැදී පවතින කාලය යම්සේද එපමණ කාලයක් ගත වෙනවා ලෝකයේ ක්‍රමයෙන් විනාශ වෙන්න. අන්න ඒ වගේ දීර්ඝ කාලයකින් මේ සිද්ධ වෙන දෙයක් ගැන කියන්නේ කලින් කලට මේ සූර්යාගේ උදා වීමේ කල්ප විනාශයේ සිද්ධ වෙන ආකාරය. ඒක දීර්ඝ කාලයක යෑමෙන් සිද්ධ වෙන දෙයක්, ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ. දැන් මේ කාලය වෙනකොට මේ මිනිසෙයින්ට ලෝක ධාතුවේ, ඒ කියන්නේ මේ මනුෂ්‍ය ලෝකයේ ඉන්න බෑ. ඊට පෙර දේවරු මේ ඇවිල්ලා මේ කල්ප විනාශය ගැන දැනුම් දීලා මිනිසෙයින්ට සිහිපත් කරනවා, පින්දහම් කරගන්න, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සිව්බඹ විහරණ වඩන්න, දෙව්ලෝ යන්න, දෙව්ලොවින් බඹලොවට යන්න කියලා ඔය විදිහට ඒක සිහිපත් කරනවා. ඒ කාලේ මිනිස්සු බොහෝ වෙලාවට පින්දහම් කරගෙන දෙව්ලොව ගිහිල්ලා, එහෙමත් නැත්නම් මනුෂ්‍ය ලෝකයේදීම සිව්බඹ විහරණ වඩාගෙන බඹලොවට යනවා. මොකද බඹලොව දක්වාම විනාශ වෙනවා මේ කල්ප විනාශයේදී. ඉතින් ඔන්න ඔය විදිහට පස්වෙනි සූර්යා උදා වෙන්න පටන් ගත්තාන් පස්සේ මහා සාගරයේ ජලය සිඳෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා ඔන්න යොදුන් 100ක් දුර දක්වා මහා සාගරයේ ජලය සිඳී යනවා. ඊළඟට යොදුන් 200ක් දුර ඔහොම ජලය සිඳී ගිහිල්ලා මුළු මහා සාගරයේම ජලය ඉතුරු වෙන්නේ තල්ගස් 7ක් උසට පමණයි. තල්ගස් හතක් උසට විතරයි මේ මහා අගාධවල පවා ජලය ඉතුරු වෙන්නේ. ඊට පස්සේ ඒකත් ටික ටික අඩු වෙලා ගිහිල්ලා අන්තිමට තල්ගහක් උසට වතුර ඉතුරු වෙනවා මහා සාගරේ. ඉතරයි වතුර තියෙන්නේ. ඊළඟට ඒ ජල කඳාත් අඩු වෙලා ගිහිල්ලා මිනිස්සු 7 දෙනෙක් උසට විතරයි වතුර ඉතුරු වෙන්නේ. ඒ වතුර ප්‍රමාණයත් හිඳිලා හිඳිලා ගිහිල්ලා අන්තිමට එක මිනිස්සෙකු උසට විතරයි වතුර තියෙන්නේ. ඒ කියන්නේ මහා මුහුදට බැස්සහම මිනිස්සෙකු උසට විතරයි වතුර තියෙන්නේ. ගැඹුරුම තැන් වල. උඩ මට්ටමේ නෙමෙයි. පතුලේම වලවල් වල ආවාට වල තියෙන්නේ තෙච්චරයි වතුර. ඊළඟට ඒ ජල ප්‍රමාණයත් අඩු වෙලා ගිහිල්ලා ඉන හරියට පමණයි මහා සාගරේ ජලය ඉතුරු වෙන්නේ. ඒ වතුර ටිකත් අඩු වෙලා ගිහිල්ලා ධන හිස් තෙමෙන තරමට විතරයි. ඊට පස්සේ ධන හිස් තෙමෙන තරමට දෙවිච්ච වතුර චුට්ටක් අඩු වෙලා ගිහිල්ලා අන්තිමට ගොප්පැටේ දක්වා විතරයි මහා සාගරේ ජලය ඉතුරු වෙන්නේ. ඉතින් හිතා ගන්නත් පුළුවන් ද නේද? ඊළඟට ඇඟිලි කරු තෙමෙන තරමටවත් වතුර නැතුව යනවා. සම්පූර්ණයෙන්ම මහා සාගරේ දිය සිඳී යනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒක හරියට මහණෙනි සරත් තීර්ථුවේ මහ පොද ඇති වැසි වහිනකොට ඒ තැන්වල හරක්පුර එරිච්ච තැන්වල ජලය ටික ටික රැඳී තියෙනවා. ඒ කියන්නේ ඔය හරක් යන පාරවල් වල හරක්පුර එරිච්ච තැන්වල වතුර ඩිංග ඩිංග රැඳිලා තියෙනවානේ. අන්න ඒ වගේ මුළු මහත් සාගරයේම සිඳී ගිහිල්ලා ඇඟිලි පුරුත් තෙමෙන තරමට යන්තම් තැන් තැන්වල වතුර ඩිංගක් ඉතුරු වෙන තත්වයට සම්පූර්ණ මහා සාගරයේම වියලී යනවා. මහණෙනි ඒ කාරණිය ඇසුරෙන් සිහිකරනද සියලු සංස්කාර ඒකාන්තේම අනිත්‍යයි. ස්ථිර භාවයක් නැහැ, අශාස්වතයි. ඒ නිසා මේ සියලුම සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරෙන්න සුදුසුයි, නොයැලෙන්නම සුදුසුයි, මිදෙන්නම සුදුසුයි කියලා වදාලා. ඒ කියන්නේ මේ මහා සාගරයත්, මහා විශාල මහා සාගරයත් මේ විදිහටම අස්තයට යනවා, ශේයීමට යනවා. ඒ නිසා අවශේෂ කාරණා ගැන සිතීමක් පවා අවශ්‍ය නැහැ. සියල්ලම අනිත්‍යයි කියලා අවබෝධ කරගත යුතු කියන එකයි අදහස. අනතුරුව වදාලා මහණෙනි තවත් දීර්ඝ කාලයක් ගත වෙනකොට 6 වෙනි සූර්යයත් පායන්න පටන් ගන්නවා. දැන් බලන්න පිළිවෙලින් පිළිවෙලින් සූර්යෝ 6 දිනක් මහශේ විද්‍යමාන වෙනවා ඒ වෙනකොට. 6 වෙනි සූර්යයා පායන්න පටන් ගත්තයින් පස්සේ අන්න එතකොට මේ මහා පෘථුවියත්, මහා මේරු පර්වත රාජයාත් ගිනි ගන්න පටන් ගන්නවා. මේ කාලේ සම්පූර්ණ එකම ගිනි ගුලියක් මේ පෘථිවි ධාතුව කියලා කියන්නේ. එකම ගිනි ගුලියක්. ඉතින් බලන්න දැන් අර මහා මේරු පර්වත රාජයාගේ විශාලත්වය නේද? ඔක පිළිලා තියෙන්නේ කොහෙද? නොපෙනෙන්නේ මොකද කියන එක සීකරන්න එපා. මේක සංස්කාරයේ අනිත්‍යතාවය ගැන නේ බලන්න ඕන. යොදුන් 84000ක් මුහුදේ ගැඹුරින් පිහිටා තියෙන. යොදුන් 84000ක් මුහුදු ජලයෙන් උඩට පිහිටා තියෙන. යොදුන් 84000ක් පළලින් යුක්ත මහා පර්වතයක් වුණත් මේ විදිහට සම්පූර්ණයෙන්ම ගිනියම් වෙලා විනාශ වෙලා යන්න පුළුවන් කියන එකනේ භාග්‍යතුන් වහන්සේකින් වදාරන්නට යෙදුනේ. ඒසා විශාලත්වයෙන් යුක්ත මහා ඝන පර්වතයක් වුණත් යම්ෂ කාලයකදී සම්පූර්ණයෙන්ම නැති වෙලා විනාශ වෙලා යනවා කියන එක අපි තේරුම් ගත යුත්තේ. ඉතින් දැන් මේ සිනේරු පර්වත රාජයා නැත්නම් මහා මේර සහිත මේ මුළු මහත් පෘථිවියම ඒ වෙනකොට ගිනියම් වෙලා දුන් දමමින් ඇවිලෙන්න පටන් ගන්නවා. සම්පූර්ණ ගිනි ගුලියක් ඒ වෙනකොට සම්පූර්ණයෙන්ම දුන්දඳ ගිනියම්ව පවතිනවා. භාග්‍යතුන් වහන්සේ වදාළති මේ මහා පොළොවත් සිනේරු පර්වත රාජයා ත්‍යාංශ කාලයකදී සම්පූර්ණයෙන්ම ගිනියම් වෙලා දුන්දාන්න පටන් ගන්නවා නම් ඒකාන්තයෙන්ම මේ සියලු සංස්කාර ධර්ම අනිත්‍යමයි, අස්ථිරමයි, කිසිම ස්ථිර භාවයක් නැහැ. ඒ නිසා මහණෙනි මේ සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරෙන්නම සුදුසුයි, නොයැලෙන්නම සුදුසුයි, මිදෙන්නම සුදුසුයි කියලා අනුශාසනා කළා. අනතරව තවත් කාලයක් ගත වෙනකොට සත්වෙනි සූර්යයාත් පායන පටන් ගන්නවා. සත්වෙනි සූර්යයා පායන පටන් ගන්නකොට අර ගිනියම් වෙලා දුන් දමමින් තිබිච්ච පෘථිවියත්, මහා මේරු පර්වත රාජ්‍යයත් සම්පූර්ණයෙන්ම ගිනි ඇවිලෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා අර ගිනියම් වෙලා දුන් දමමින් තිබුණේ. දැන් හත්වෙනි සූර්යයා පායන පස්සේ එකම ගිනි ජාලාවක් බවට පත් වෙනවා. ආයි පෘථිවිය කියලා දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. පෘථිවියයි මහමෙරයි ඔක්කොම එකම ගිනි ජාලාවක් බවට පත් වෙනවා. පාලියෙන් සඳහන් වෙන්නේ අයංච මහා පඨවි සිනේරුංච පබ්බද රාජා ආදිප්පාන්ති පඤ්ජලාන්ති ඒක ජාලා භවಂತಿ. මහමෙරත් පෘථිවියත් ගිනි දැල්විලා සම්පූර්ණ එකම ගිනි ජාලාවක් බවට පත් වෙනවා දිනනවා. ඒ වගේම මේ මහමෙරත් මහා පොළොවත් දැවිලා දැවිලා සම්පූර්ණයෙන්ම ඒ ගිනි දැල් වලින් ආවරණය වෙලා ඒ ගිනිදල් කොච්චර දුරට පැතිරෙනවද කියනවා නම් බඹලෝ දක්වාම සියල්ල දවාගෙන ඒ ගිනි ජාලා ඈතට විහිදෙනවා. එතකොට මේ පෘථිවිය ගිනි ඇවිලෙච්චාම බොහෝ දුර තියෙන චාතුම් මහරාජික තාවතිංස යාම තුසිත නිමාන රති පරිනිම්මිත අසවත්තේ කියන මේ කාමාවචර සදෙව්ලෝ දවාගෙන දවාගෙන ගිහිල්ලා බමලෝ දක්වාම මේ ගිනිද විහිදිලා ඒ තාක් සියල්ලම විනාශමුඛයට පත්වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඉතින් දැන් මේ විදිහට ගිනි ඇවිලුණා වූ සිනේරු පර්වත රාජයාගේ යොදුන් 100,000 ගණන් විශාල වූ අර පර්වත කූට සියල්ලම අර ගිනිපත් වෙලා ඒවා කොටස් වලට කෑලි කැඩි කැඩි සම්පූර්ණයෙන්ම විනාශ වෙවි විනාශ වෙවි යනවා. මහා පොළොවත් සිනේරු පර්වත රාජයාත් සම්පූර්ණයෙන්ම දැවිලා විනාශ වෙනකොට අලු ටිකක්වත් ඉතිරි වෙන්නේ නැහැ. හරියට ගිතෙල් ටිකක් තල තෙල් ටිකක් දැවිච්චාම දැලිවත් අලුවත් කිසිවක් ඉතිරි නොවෙන්නේ යම්සේද අරසා විශාල සිනේරු පර්වත රාජයා දැවි අලුුණයින් පස්සේ අලු ටිකක්වත් දැලි ටිකක්වත් ඉතුරු වෙන්නේ නැතුව යනවා. එතකොට හිතන්න සාමාන්‍ය දෙයක් ගැන කොහොමදයි කියලානේ. ඒසා විශාල වස්තුවක් විනාශ වෙලා යනකොට අන්තිමට අලු ටිකක් දැලි ටිකක්වත් ඉතුරු නොවී සියල්ලෙන් සියල්ල මුළු මුනින්ම විනාශ වෙලා යනවා. ඒ නිසා මහන්වෙනි මේ සියලු සංස්කාර ධර්ම ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයි. ස්ථිර පැවැත්මක් නැති බැවින් අද්භූතයි. ඒ වගේම ඒකාන්තයෙන් අසහස්වතයි. මහණෙනි මේ සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරෙන්නෙම සුදුසුයි, නොඇලෙන්නෙම සුදුසුයි, මෙයින් මිදෙන්නෙම සුදුසුයි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. තවදුරටත් පැහැදිලි කළා මහණෙනි, මේ මහ පොළොව හා සිනේරු පර්වත රාජයා ওই විදිහට ගින්නෙන් වැනසී යනවායි, විනාශ වෙලා යනවායි, තවදුරටත් පවතින්නේ නැහැ කියන මේ කාරණය සෝතාපට්ටි ඵලයට බද්ධ කෙනෙක් හැර කවුද විශ්වාස කරන්නේ කියලා. පැහැදිලිද? ඇති සාමාන්‍යයෙන් ලෝකයාට ඒක අදාහගන්න බැරි දෙයක් නේ. ඒ කියන්නේ මිනිස්සු ඇතැම් මිනිස්සු කියන්නේ නෝ එක් මිත්‍යා දෘෂ්ටියක් ගත්තා ඇතැම් මිනිස්සු හිතාගෙන ඉන්නේ දෙවියන් වහන්සේ නැත්නම් මහා බ්‍රහ්මයා විසින් මේ ලෝක ධාතු මවා තියෙනවා, මේක සදාතනිකයි, ස්ථිරයි, වෙනස් වෙන දෙයක් නොවේ කියලා එහෙම හිතාගෙන ඉන්න පුළුවනි. නමුත් සෝතාපට්ටි ඵලයට පත් වුණා වූ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් බුද්ධ වචනේ අනුසාරයෙන්ම දන්නවා ඒකාන්තයෙන් සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි, වෙනස් වෙන සුළුයි, ස්ථිර නැහැ. නිසා ඒසා විශාල සිනේරු පර්වත රාජයාත් මේ මහා පෘථිවියත් ඔය කියන විදිහට ගින්නෙන් දැවි අළු වෙලා අළු ටිකක්වත් ඉතුරු නොවන තරමට විනාශලා යනවායි කියන එක ආශ්චර්යයක් නොවේ කියලා සෝතාපන්න ආර්යයන් වහන්සේ දන්නවා. ඒ කියන්නේ කිසිම සැකයක් නැහැ, ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්ම දන්නවා, දකිනවා. සෝතාපන්න කෙනෙක් හැර ඔය විදිහට පැහැදිලි ලෙස දකින වෙන කෙනෙක් සමත් වෙන්නේ නැහැ කියලා, ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට අදාහ ගන්න අමාරු දෙයක් මේසා විශාල මහා පොළොවත් මහා මේරු පර්වත රාජයාත් ඔය කියන විදිහට විනාශ වෙනවායි කියන එක ධර්මය අවබෝධ නොකරපු ධර්මයේ තුලින් නොදකින කෙනෙකුට හිතා ගන්න බැරි දෙයක්. අනතුරුව භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි, බොහොම කාලයකට ඉස්සෙල්ලා සුනෙත්ත කියලා යම් අන්‍ය ශාස්ත්‍රූවරයෙක් හිටියා. මේ ශාස්ත්‍රූවරයා කාමයන් පිළිබඳ විරාගී කෙනෙක්, ඒ කියන්නේ ධ්‍යානාදිය තියෙන කෙනෙක්. මේ සුනෙත්ත කියන ශාස්ත්‍රූවරයා ශාස්ත්‍රූතුමා නොහෙක් සිය ගණන් ශ්‍රාවකයෝ හිටියා. මේ සුනෙත්ත කියන ශාස්ත්‍රූතුමා ශ්‍රාවකයන්ට බ්‍රහ්මලෝකයට යාම සඳහා අනුශාසනා කරන, ඒ කියන්නේ ධ්‍යාන සමාපත්තිය ඇති කරගෙන බඹලෝ ගිහින් උපදින්න අනුශාසනා කරනවා. කවුද? මේ සුනෙත්ත කියන ශාස්ත්‍රූතුමා. ඉතින් මේ සුනෙත්ත ශාස්ත්‍රූතුමාගේ ශ්‍රාවක පිරිස මරණින් පස්සේ බොහෝ දෙනෙක් සුගතිගාමි වුණා, බඹලෝ ගිහින් උපන්නා. ඒ කියන්නේ අර සුනෙත්ත ශාස්ත්‍රූතුමාගේ අනුශාසනා පරිදි ධ්‍යාන උපදවා ගත්තාය බඹලෝ ගියා. කුසල් දහම් කරගත්තු අය, සාමාන්‍යයෙන් කාමාවචර කුසල් කරගත්තු අය, නිම්මාන රතී පරිනිම්මිත වසවත්ති තුසිත යාම තාවතිංස චාතුම් මහරාජිකාදී අවශේෂ සුගතීන්හි ගිහින් උපන්නා. තවත් සමහර කෙනෙක් මනුෂ්‍ය ලෝකේ ක්ෂත්‍රිය මහාසාර, බ්‍රාහ්මණ මහාසාරාදී කුලවල උපන්නා. මේ සුනෙත්ත ශාස්ත්‍රූතුමා කල්පනා කළා, මම ශ්‍රාවකයන්ට අනුශාසනා කිරීම නිසා ශ්‍රාවකයොත් මේ වගේ විශේෂයන්ට පත් වුණා. ඒ කියන්නේ සමහරු කාමාවචර දෙව්ලෝ ගිහින් උපන්න, සමහරු බඹලෝ ගිහින් උපන්න. ඒ නිසා මම මේ ශ්‍රාවකයන්ට සමාන තත්ත්වයකට පත් වුණොත් ඒක ශාස්ත්‍රවරයා හැටියට මට ගැළපෙන දෙයක් නෙවෙයි. ඒ නිසා මම මේ ශ්‍රාවකයන්ට වඩා විශේෂත්වයකට පත් වෙන්න වෑයම් කරන්න ඕනේ කියලා මේ සුනෙත්ත ශාස්ත්‍රෝතුමා තෘතිය අධ්‍යානය සම්පූර්ණ වීම දක්වාම හොඳට මෙත්සිත පුරුදු පුහුණු කළා. මෛත්‍රී සමාධියෙන් නැත්නම් මෛත්‍රී භාවනාවෙන් තෘතිය ධානයේ දක්වා තමයි පින්වත් උපරිම වශයෙන් ධ්‍යාන සමාපatti දියුණු කරගත හැකිව තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ සුනෙත්ත ශාස්ත්‍රෝතුමා ඒ දක්වාම හොඳට මේ සිත පුරුදු පුහුණු කළා. හත්වසක්ම අවුරුදු හතක්ම නොකඩවාම හොඳට මෛත්‍රී ධ්‍යානයේ බහුල කළා, භාවිත කළා. ඒ නිසා මේ සත්වසක්ම නොකඩවා මෛත්‍රී චිත්ත සමාධිය තුන්වෙනි ධ්‍යානයේ දක්වා පුරුදු පුහුණු කළා වූ මේ සුනෙත්ත ශාස්ත්‍රෝතුමා මරණින් පස්සේ බඹලොව ගිහින් පහළ වුණා. මේ විදිහට බඹලොව පහළ වුණා වූ සුනෙත්ත ශාස්ත්‍රෝතුමා කල්ප හතක් යනකම්, ඒ කියන්නේ මහා කල්ප හතක්ම මේ ලෝක ධාතුව හැදෙමින් විනාශ වෙමින් නැවත නැවත සකස් වෙමින් මහා කල්ප හතක් යනකම්ම නැවත මනුෂ්‍ය ලෝකෙ උපතකට ආවේ නැහැ කියලා සඳහන් වෙනවා. බඹලොවම තමයි වාසය කරලා තියෙන්නේ. කොච්චර දීර්ඝ කාලයක්ද? අර අවුරුදු 7ක් තිස්සේම මෛත්‍රී ධ්‍යාන හොඳට පුරුදු පුහුණු කරලා මෛත්‍රී ධ්‍යානෙහි වශී ප්‍රාප්ත වෙච්ච කුසලයෙන් කල්ප 7ක්ම බඹලොවම උපත ලැබුවා, නැවත මනුෂ්‍ය ලෝකෙ උපතකට ආවේ නැහැ. කල්ප විනාශය සිද්ධ වෙන කාලෙහි ආභාසර බඹලොව ගිහින් උපත ලබනවා. ඊළඟට නැවත මේ කල්පයේ සකස් වෙන කාලවලදී ශූන්‍ය වූ බ්‍රහ්ම විමානයක උපත ලබනවා. ඔන්න ඔය විදිහට තමයි අර කල්ප 7ක් දක්වාම මනුෂ්‍ය ලෝකයට නොපෙමින බඹලොවම වාසය කරයි. එතකොට මේ සුනෙත්ත ශාස්ත්‍රූතුමා බඹලොව උපන්නයින් පස්සේ මේ බඹලොව මහා බ්‍රහ්මයාව හිටියා. තවත් කෙනෙකුට තමන්ගේ වසඟෙහි නොපවැත්විය හැකි ආනුභාව සම්පන්න වූ මහා බ්‍රහ්මයෙක්ව වාසය කළා. 36 වතාවක්ම අර කුසලයේ ආනුභාවයෙන් ශක්‍ර දේවේන්ද්‍රයාව පහළ වුණා. බලන්න අර අවුරුදු 7ක් මෙච්චිත භාවිත කිරීමේ කුසලයෙන් කල්ප 7ක්ම බඹලොව වාසය කරලා 36 වතාවක්ම ශක්‍ර දේවේන්ද්‍රයාව උපන්නා. සිය ගණන් වාරවලදී චක්‍රවර්ති රාජ සම්පත්තිය ලැබුවා. ප්‍රදේශ රාජ්‍ය ලැබුවා වූ වාර ගාන ප්‍රමාණ කරන්න බැරි තරමට ඒ කුසලයේ ආනිසංස වශයෙන් ලැබී තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට එච්චර කාලයක් දීර්ඝායුෂක වාසය කළා වූ සුනේත්‍ර කියන ඒ ශාස්ත්‍රූතුමා ජාති ජරා ව්‍යාධි මරණ සැහැඳීම් වැළපීම් දුක් දොම්නස් ආදීන් මිදිච්ච කෙනෙක්ද නොමිදිච්ච කෙනෙක්ද? නොමිදිච්ච කෙනෙක් නේ. දැන් අර බඹලොව ගිහින් බොහෝ කාලයක් තිස්සේ වාසය කළත් ඒ සුනෙත්ත කියන ශාස්ත්‍රූතුමා ජාති ජරා මරණ ව්‍යාධි හැඳීම් වැළපීම් ශෝක පරිදේව ආදීන් මිදිච්ච කෙනෙක් නෙමෙයි. මොකද ඒකට හේතුව ඔව් මාර්ගඵල ලැබපු කෙනෙක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්ම හතරක් අවබෝධ නොකිරීම නිසා තමයි මේ සුනෙත්ත ශාස්ත්‍රූතුමාට මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකින් නිදහස් වෙන්නට නොලැබුණේ. ඒ සුනෙත්ත ශාස්ත්‍රූතුමා ආර්ය වූ ශීලය අවබෝධ කරලා තිබුණේ නැහැ. ඒක පුරුදු පුහුණු කරලා තිබුණේ නැහැ. ආර්ය වූ චිත්ත සමාධිය පුරුදු පුහුණු කරලා තිබුණේ නැහැ. ආර්ය වූ ප්‍රඥාව පුරුදු පුහුණු කරලා තිබුණේ නැහැ. කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන විදිහට සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කරලා තිබුණේ නැහැ. ආර්ය වූ විමුක්තිය සාක්ෂාත් කරලා තිබුණේ නැහැ. අන්න ඒක නිසා මේ ආර්ය වූ ශීලය, ආර්ය වූ සමාධිය, ආර්ය වූ ප්‍රඥාව, ආර්ය වූ විමුක්තිය මේ සුනේත්ත ශාස්ත්‍රූතුමා පුරුදු පුහුණු කරලා තිබුණේ නැහැ. මේ සුනේත්ත ශාස්ත්‍රූතුමා පුරුදු පුහුණු කරලා තිබුණේ මොකක්ද? ඔව් බඹලොවට යන විදිහට මෛත්‍රී ධ්‍යානය පමණක් වඩලා පුරුදු කරලා වශී ප්‍රාප්ත වෙ හිටියා. නමුත් ආරි මාර්ගය සම්පූර්ණ කරලා තිබුණේ නැහැ නිවන් දකින්නට පුළුවන් වන විදිහට. භාග්‍යවතුන් වහන්සේ කරුණාවෙන් වදාලා තයිදම් භික්ඛවේ අරියං ශීලං අනුබුද්ධං පටිවිද්දා. මහන්නේ දැන් තථාගතයන් වහන්සේ විසින් මේ ආරි ශීලිය අවබෝධ කළා, ප්‍රත්‍යක්ෂ කළා, ප්‍රතිවේද කළා. ඒක දැන් දේශනා කරලා තියෙනවා. ආර්ය සමාධිය අවබෝධ කළා, ප්‍රත්‍යක්ෂ කළා, ප්‍රතිවේද කළා. ආර්ය ප්‍රඥාව අවබෝධ කරගෙන තිබෙනවා තථාගතයන් වහන්සේ විසින් ප්‍රතිවේද කරගෙන තියෙනවා. ආර්ය විමුක්තියත් සාක්ෂාත් කරගෙන තියෙනවා තථාගතයන් වහන්සේ. දැන් මේ භවතෘෂ්ණාව සම්පූර්ණව සිඳ දාලා තියෙනවා. භවතෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ශේ කරලා දාලා තියෙනවා තථාගතයන් වහන්සේට. නැවත ප්‍රතිසන්දියක් ඇත්තේ නැහැ, පුනර්භවයක් ඇත්තේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ ගාථාවලින් දේශනා කළා. ශීලං සමාධි පඤ්ඤා ච විමුක්ති ච අනුත්තරා අනුබුද්ධා ඉමේ ධම්මා ගෝතමේන යසස්සිනා ඉති බුද්ධෝ අභිඤ්ඤාය ධම්ම මක්ඛාසි භික්ඛූනම් දුක්ඛසන්ත කරෝ සත්තා චක්ඛුමා පරිනිබ්බුතෝ යනුවෙන් එන් වදාලේ. යසස්වී වූ ගෞතම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අනුත්තර ශීලය, අනුත්තර වූ සමාධිය, ඒ වගේම අනුත්තර ප්‍රඥාව, අනුත්තර විමුක්තිය කියන මේ ධර්මයන් තමන් වහන්සේ තුළින්ම අවබෝධ කරගත්තා. විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගත්තා වූ මේ සියලු කාරණා පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාටත් ධර්ම දේශනා කළා. ඒ නිසා දැන් භික්ෂුන් වහන්සේලාටත්, ඒ කියන්නේ ශ්‍රාවක පිරිසටත් මේ ධර්මය අනුගමනය කරලා ශාස්ත්‍රඥ වහන්සේ අනුව යමින් දුකින් මිදීමේ, ජාති ජරා ව්‍යාධි මරණ ආදීන් මිදීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා කියලා මේ කාරණය පසස්සත්තා වූ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළා. ඒ වගේම ආර්ය වූ සීල සමාධි ප්‍රඥා විමුක්ති අවබෝධ කරගත්තා වූ පසස්සත්ති ශාස්ත්‍රඥ වහන්සේ ක්ලේශ පරිනිර්වාණය පිරිනිවී වදාලා කියලා භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සමාප්ත කළා. ඒක නිසා පින්වත්නි, අපිත් මේ සත්‍ය සූරියුග්ගමන සූත්‍රයේ සඳහන් වෙලා තියෙන ආකාරයට වටහා ගන්නට ඕන. මේ මුළු මහත් පෘථිවියත්, ඒ වගේම සුනේරු පර්වත රාජයත් දැවී යලුවේ විනාශ වෙලා යනවා නම් අපසන්තකව තිබෙන්නා වූ කිසිම ස්ථිර දෙයක් නැතේ කියන කාරණේ අවබෝධ කරගන්න එහෙම ප්‍රමාණවත්. ඒ නිසා අපි මේ රූප කයවත්, වේදනා සංඥා සංස්කාර විඥාන කියන නාම කයවත් ස්ථිර පවතින දෙයක් නෙමෙයි. මේ ජීවිතයේ වශයෙන්වත් පරලෝක වශයෙන්වත් කෙසේවත් මේ නාම රූප ධර්මයන්ගේ ස්ථිර පැවැත්මක් නැහැ. සාර වශයෙන් ගතියුත පැවැත්මක් නැහැ. ඒ නිසා ඒකාන්තයෙන්ම මේ නාම රූප ධර්මයන් සහිතෝ සියලුම සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරෙන්නට, විරාගයට පත් වෙන්නට, සිතේ සියල්ලේ මුදවා ගන්නට අපි සෑම දිනම තරීම වෑයම් කරන්නට ඕන. ඒ සඳහා උත්සාහ දැරීම සඳහා තමයි මේ පින්වතුන් අද උදෑසනම පෝසත සීලයේ සමාදන් වෙලා මෙතෙක් වේලා සීල භාවනා, ධර්ම ශ්‍රවණ, ධර්ම සාකච්ඡා ආදී වූ ප්‍රතිපත්තීන් සම්පූර්ණ කර ගන්නට යෙදුනේ. අනිත් සඳහානුව සීලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව පියවරකින් හෝ වටහා ගැනීම සඳහා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම වශයෙන්, සීල භාවනා ආදී ප්‍රතිපදාවන් සම්පූර්ණ කර ගැනීම වශයෙන් ජනිත කරගත්තා වූ කුසල ශක්තිය මේ පින්වතුන්ලාටත් ආරි වූ සීලය, ආරි වූ සමාධිය, ආරි වූ ප්‍රඥාව, ආරි වූ විමුක්තිය සාක්ෂාත් කර ගැනීමෙන් ලබන්නා වූ ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැත්තා වූ අජරාමර සංඛ්‍යාත තුන් නිවනින් සැනසීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න, අදහස ඇති කරගන්න උදෑසන පටන් මේ මොහොත දක්වා මේ පින්වත් පිරිස සීල භාවනා, බුද්ධ වන්දනා, ඒ වගේම ධර්ම සාකච්ඡා ආදී කුසල ධර්මයන් හියදීම් වශයෙන් බොහෝ කුසල චේතනා සන්තානීය ජනිත කර ගන්නට යෙදුනා. එසේ හිතේ පහළ වූ කුසල චේතනා පවා ඒ මොහොතේම ඇති වෙමින් නැති වෙමින් අභාවයට ගියා. ඒ නිසා ඒ සීල කුසල චේතනාවනොත් ඒකාන්තයෙන්ම ඇතිවීම නැතිවීම වශයෙන් අනිත්‍යයි. අනිත්‍ය වූ කුසල චේතනා හා සෝබන සිත් සමුදායත් ඒකාන්තයෙන්ම දුකටයි අයිතිවන්නේ. අනිත්‍ය වූ, දුක්ඛ වූ ඒ කුසල චේතනා සමුදායත් තමන්ගේ වසඟෙහි නොපැවැත්විය හැකි නිසා අනාත්මයි. අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ චිත්තචෛතසික නාම රූප ධර්ම සියල්ලම පරමාර්ථ වශයෙන් දුක්ඛාර සත්‍යයටයි අයිති වෙන්නේ. ඒ දුක්ඛාර සත්‍ය හට ගැනීම සඳහා හේතු පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදය ආරි සත්‍යයි. දුක්ඛ සමුදය දෙකේ නොපැවැත්ම දුක්ඛ නිරෝධ ආරි සත්‍යයි. ඒ දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කර ගැනීම සඳහා හේතු වන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍යයි. අද දවස පුරාවට අප සිද්ධ කරගත් ආ ශීලම කුසල ධර්මයන් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මිය අවබෝධ කරගෙන ජාති ජරා ව්‍යාධි මරණ ආදී සකල දුක්ඛයන් ක්ෂය කිරීමෙන් සාක්ෂාත් කරගනු ලබන උතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. අද දවසේ මේ සීල භාවනාදී වූ ශීල පුණ්‍ය ධර්මයන් අපට සිද්ධ කර ගැනීම සඳහා ආධාර උපකාර කළා වූ සෑම දිනාටම විශේෂයෙන් පිරිසිදු කිරීමේ කටයුතු සිද්ධ කරන පොහොය සංවිධායක කමිටුවේ පින්වතුන් සෑම දිනාටම දානේ පින්නවීම වශයෙන් උපකාර කළා වූ දායක පින්වතුන්ලාට, ධර්ම දානයන් සිද්ධ කළා වූ සෑම දිනාටමත් මේ පුණ්‍ය ධර්මයන් උතුම් නිවනින් සැනසීම සඳහාම හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. අපවත්ති වදාළ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාධිපති අතිපූජනීය පඩවැද්දේ ජිනවංශාභිදාන මාහිම්පාණන් වහන්සේ ප්‍රදාන අපවත්ති වදාළ ශීලම ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට මේ පුණ්‍ය සම්පත් ඒකාන්තයෙන්ම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම සඳහාම පින් පඬුරක් වේවා යන අදහසින් සාදුකාරයක් පවත්වන්න. වර්තමාන ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාධිපති අතිපූජනීය ත්‍රිපිටක දරාචාරි නාවිනි අරිදම් ස්වාමීන්ද්‍රයන් වහන්සේට විංසත් සතවර්ෂාධික කාලයක් ආයුරාරෝගී සම්පත් වර්ධනය කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම සඳහාමත් මේ පුණ්‍ය ශක්තිය ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. සිද්ධ කරගත්තා වූ මේ පුණ්‍ය ධර්මයන් ඉන්ද්‍රෝපේන්ද්‍ර ආදී සමස්ත දිව්‍ය රාජ සමූහයා විසින් අනුමෝදන් වනු ලබත්වා පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් සාදුකාරයක් පවත්වන්න. නමින් ජන්මාන්තරගතෝ සිල්ම ඥාතීන්ටත් ඒ වගේම අභවප්‍රාප්ත වූ අධිකාරී පාසික මහත්මාටත් මේ පින්වේ තත්පත් වීමෙන් ඒ සෑම දෙනාගේම පරලෝක ජීවිත සුවපත් වේවා. සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහා මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. සිද්ධ කරගතා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද, තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන්ද මේ පින්වත් සෑම දෙනාටම තව තවත් දාන ශීල භාවනාදී උදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට, කායික මානසික නිදුක් නිරෝගී සුවය ශක්තිය සැලසේවා, කාය චිත්ත පීඩා දුර වේලා කායික මානසික සැනසීම සැලසේවා, සිත් සතන් පිනට දහමට කුසලයටම නැඹුරු වීමෙන් මෙලව ජීවිතත් සුවපත් වී පරලොව ජීවිතත් සුවපත් වී සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහා මේ පුණ්‍ය ධර්මයකසේ හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කර ගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු, සබ්බ රෝගෝ විනස්සතු, මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව, භවතු සබ්බ මංගලං, රක්ඛන්තු සබ්බ දේවතා, සබ්බ බුද්ධානුභාවේන සදා සොත්තේ භවන්තු තේ, භවතු සබ්බ මංගලං, රක්ඛන්තු සබ්බ දේවතා, සබ්බ ධම්මානුභාවේන සදා සොත්තේ භවන්තු තේ, භවතු සබ්බ මංගලං, රක්ඛන්තු සබ්බ දේවතා, සබ්බ සංඝානුභාවේන සදා සොත්තේ භවන්තු තේ, අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු. සුඛී හෝතු සාදු අනුමෝදාමි, සාදු අනුමෝදිතබ්බං. කමාමි සුඛී හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු නිබ්බාන පච්චයා හොතු. සුවපත් වේවා, යහපතක් සාන්තියක් වේවා. සුවපත් වේවා, යහපතක් සාන්තියක් වේවා. සුවපත් වේවා, සුවපත් වේවා.